ගරු සහන් ප්‍රදීප් විතාන මන්සිතුමා ඔබතුමා විනාඩි 14ක කාලයක් තිබේ.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, 2023 අයවැය අස්තමේන්තුව නැත්තම් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කරන්න ලැබීම පිළිබඳව අවස්ථාව ලබා දුන්නු ආණ්ඩුපක්ෂයේ කාර්යාලයට ස්තුතිවන්ත වෙනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, අපි අයවැය ලේඛනය සම්බන්ධව සාකච්ඡා කරන වෙලාවේ ඒ සංඛ්‍යාලේඛන සම්බන්ධවත් අදහසක් ප්‍රකාශ නොකළොත් මං හිතන්නේ අපි මේ අයවැය ලේඛනයේ සාකච්ඡාවට සාධාරණයක් ඉෂ්ට නොකරන තත්ත්වයට පත් වෙනවා. එනිසා මම මුලින්ම රාජ්‍ය ආදායම පිළිබඳව බිලියන 3433ක් මෙවර අයශේෂවලින් හොයාගන්න හදන අවස්ථාවේ බදු ආදායම හැටියට බිලියන 3040කුත්, බදු නොවන ආදායම හැටියට බිලියන 319කුත්, ඒ වගේම ප්‍රධාන හැටියට මිලියන 7000කුත්, ඒ වගේම පළාත් සභා ආදායම හැටියට බිලියන 66500කුත් අයශේෂ මගින් මෙවර 2023 අයවැය ලේඛනයෙන් අපි හොයන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි රාජ්‍ය වියදම හැටියට ගත්තොත් බිලියන 7879ක් වියදම් කරන්න 2023 වර්ෂය තුල බලාපොරොත්තු වෙනවා. ඒකෙන් පුනරාවර්තන වියදම් සඳහා අපි දන්නවා පඩිනඩි වැටුප්, ඒ වගේම විශ්‍රාම වැටුප්, මේ සියලුම පුනරාවර්තන වියදම් සඳහා බිලියන 4634ක්, ඒ වගේම මූලධන වියදම් සඳහා ප්‍රාග්ධන වියදම් සඳහා බිලියන 1219ක් වියදම් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා බිලියන 2025ක් ගෙවන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම තමයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, රාජ්‍ය ආදායම බිලියන 3433ක් වෙනකොට රාජ්‍ය වියදම බිලියන 7879ක් වෙනකොට අයවැය හිඟිය බිලියන 4446ක් වෙනවා. එතකොට අපි දන්නවා පුනරාවර්තන වියදම් අපි ණය ගෙවීම බිලියන 2025 පැත්තකින් තිබ්බත් පුනරාවර්තන සහ ප්‍රාග්ධන වියදම් එකතුව ගත්තත් බිලියන 5854ක් වෙනවා. එතකොට මං හිතන්නේ ඒ වියදමත් එක්ක සාපේක්ෂව බලනකොට ආදායමට වඩා මං හිතන්නේ බිලියන 2421ක් අපිට ඒත් හොයාගන්න සිද්ධ වෙනවා. මේක ඉතාමත්ම අපහසු කාර්යයක් තමයි. හැබැයි අපි පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හැටියටත්, ඒ වගේම අමාත්‍යවරු, අගමැතිතුමා, ජනාධිපතිතුමා, සියලුම ශ්‍රේෂ්ඨවල ආයතනවලින රාජ්‍ය නිලධාරීන් එකතු වෙලා මහන්සි වුණොත් අපිට මේ අයවැය හිඟිය 2023 වර්ෂය තුල තරමක් පියවා ගැනීමේ හැකියාව තියෙනවා. හැබැයි අපි ගොඩක් වෙලාවට දකින්නේ ගරු මන්ත්‍රීතුමනි, වර්ෂයේ එකතු කරන රාජ්‍ය ආදායම බිලියන 3433වත් එකතු කරන්නේ නැති තත්ත්වයක් තමයි අපි දකින්නේ පහුගිය වසරවල් එක්ක අපි කාර්ක සභාවල කතා කරන අවස්ථාවේ. අන්න ඒක තමයි සෝචනීය තත්ත්වය. ඒ නිසා මම ඔබතුමාට ඉදිරිපත් කරන්නම් අපේ රාජ්‍ය බදු ආදායම් සම්බන්ධ වාර්තාව. ප්‍රධාන බදු අයශේෂ 4ක් තියෙනවා. ඒ වගේම උපප්‍රධාන බදු අයශේෂ 33ක් තියෙනවා. බදු ආදායම් මාර්ග 52ක් තියෙනවා. ඔක්කොම 89ක් තියෙනවා. මේකෙන් බිලියන 3040ක් අපි ආදායම් හැටියට හොයනවා. එතකොට ගරු මන්ත්‍රීතුමනි, ඒ අයශේෂ 89 මේ 2023 වර්ෂය තුල අයශේෂ 58ක විතරයි බදු එකතු කිරීම කරන්නේ. ශීර්ෂ 31ක් මත ඇරලා තියෙනවා. ශීර්ෂ 89 බදු ආදායම් එකතු කරන ශීර්ෂ 89 31ක් අතහැරලා 58ක විතරයි බදු ආදායම් එකතු කිරීම සිද්ධ කරන්නේ. ඒ වගේම තමයි රාජ්‍ය බදු නොවන ආදායම් බිලියන 319ක් වෙනවා. ඒක හොයන්නේ බදු නොවන ප්‍රධාන අයශීෂ සංඛ්‍යාව 5යි, බදු නොවන උපප්‍රධාන අයශීෂ සංඛ්‍යාව 15යි, බදු නොවන ආදායම් මාර්ග සංඛ්‍යාව 51යි. ඔක්කොම අයශීෂ 71කින් ඒ ආදායම් බදු නොවන ආදායම් වෙනවා. ඒ වගේම තමයි පළාත් සභා ආදායම බිලියන 66.5, පළාත් සභා ප්‍රධාන අයශීෂ 2යි, පලාත් සභා උපප්‍රධානාංශ දෙකයි පලාත් සභා ආදායම් මාර්ග 13කින් අයශිෂ්‍ය 17කින් ඒ පලාත් සභා ආදායම් වෙනවා. ඒ වගේම ප්‍රධාන හැටියට මිලියන 7000ක් අපිට ලැබෙනවා. එතකොට බදු ආදායම එකතු කිරීම බදු නොවන ආදායම ප්‍රධාන සහ එකතු කිරීම පලාත් සභා ආදායම ඔක්කොම එකතු වෙනකොට අයශිෂ්‍ය 177කින් අපි 2023 වර්ෂය තුල ආදායම් හොයන්න බලාපොරොත්තු වෙනවා. ගරු මූලාසනාරුවර මන්ත්‍රීතුමනි, මේ අයවැය ලේඛනය සම්බන්ධව හොඳ පසුබිම්පරමක් එහෙම නැත්නම් සොයා බැලීමක් මේ පිළිබඳව විශ්ලේෂණය කිරීමක් ඉතාමත් වැදගත්. මම ඉතාම සතුටු වෙනවා මේ අයවැය ලේඛනය 2023 අයවැය ලේඛනය තුල අතිගරු ජනාධිපතිතුමා අයශීෂ සම්බන්ධව කමිටුවක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. ඒ වගේම වැයශීෂ සම්බන්ධව කමිටුවක් පත් කරන්න යෝජනා කරලා තියෙනවා. අපි දිගින් දිගටම හැමදාම මුදල් උපදේශක කාර්ය සභාවේදී කිව්වා මේ සම්බන්ධව කටයුතු කරන්න කියලා පහුගිය වසරවල. නමුත් කිසිම වෙලාවක කිසිම ආයතනයක් ඇඳවලා ඒ කටයුතු කරන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒ නිසා අතිගරු ජනාධිපතිතුමාට ස්තුතිවන්ත වෙනවා. මෙවර අයවැය තුලින් එතුමා අවබෝධ කරගෙන තියෙනවා මේ සංඛ්‍යාලක් ලේඛනත් එක්ක මේ ගැටන දෙන නොකලොත් මේ රට ඉස්සරහට ගෙනියන්න බැහැ කියන එක එතුමා අවබෝධ කරගෙන තියෙනවා. ඒ නිසා එතුමාට ස්තුතිවන්ත වෙනවා එසේ කටයුතු කිරීම පිළිබඳ. ඒ වගේම ගරු මූලාසනාරුවර මන්ත්‍රීතුමනි, වැයශීෂ පිළිබඳවත් එකම අපි කතා කරන්න ඕනේ. විශේෂ වියදම් මේකක 25ක් තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගෙන අග්‍රාමාත්‍ය කාර්යාලය ඉඳන්. ඒ වගේම උපරිමාධිකරණය මේ වගේ විශේෂ වියදම් මේකක 25ක් තියෙනවා. ඊට අමාත්‍යරව අමාත්‍යංශ 29ක් තියෙනවා. ඒ සියල්ලෙම වැයශීෂ 187ක් තියෙනවා. එහෙමනම් මේ වැයශීෂ සම්බන්ධව කතා කිරීමේ මේ වැයශීෂ වලින් මේ 2023 වර්ෂය තුල ඒ අමාත්‍යංශ වලින් කරන කාර්යභාරය රටේ සංවර්ධනයට මොනතරම් ඉවහල් වෙනවද නැද්ද කියන එක, පළදායි ලෙස මේ මුදල් වියදම් කරනවද නැද්ද කියන එක පිළිබඳව හොයා බලන්න උපදේශක කාරක සභාවලටත් කාරක සභාවලටත් ලොකු වගකීමක් තියෙනවා. නමුත් අපි පහුගිය දවස්වල දැකලා තියෙනවා උපදේශක කාරක සභාවල් තියන්නේ ඒ අමාත්‍යංශවල යම්ම් අනපනත් ටික අනුමත කරගන්න විතරයි. කාරක සභාවල් වලට දාන්නේ අර දාන්නම් වාලේ දානවා යම් යම් යෝජනා. නමුත් ඒවාට හරි තොරතුරු දීලා නැහැ. ඒ පිළිබඳව පසුබිම්පරමක් හරියට කරලා නැහැ. අමාත්‍යංශ සම්බන්ධව ඒ වැයශීෂයෙන් වැයශීෂයට කතා කරලා ඒ මුදල් වලට මොනවද උනේ කියන එක පිළිබඳව හොයලා බලලා කටයුතු කරලා නැහැ. ඒ නිසා මං හිතන්නේ පළදායි ලෙස මේ රටේ ජනතාවගේ බදු මුදල් වියදම් කරන්න පුළුවන්කමක් පහුගිය වකවානුවල ලැබිලා නැහැ. ඒ නිසා තමයි අතිගරු ජනාධිපතිතුමා මේ වැයශීෂ සම්බන්ධවත් විශේෂ කමිටුවක් දාලා අදේ සෑම වැයශීෂයක් පිළිබඳව සුවල බලන්න කටයුතු කරලා තියෙන්නේ. ඒ පිළිබඳව අපි තාමත්ම සතුටු වෙනවා. ඒ වගේම තමයි ගරු මූලාසනාරුවර මන්ත්‍රීතුමනි, අපේ අමාත්‍යංශ 29 සතු දෙපාර්තමේන්තු 100ක් තියෙනවා. දෙපාර්තමේන්තු 100ක් තියෙනවා. ඒ වගේම ව්‍යවස්ථාපිත මණ්ඩල අධිකාරී සංස්ථා 330ක් මේ රටේ තියෙනවා. ඒ වගේම පළාත් සභා 9ක් තියෙනවා. දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් තියෙනවා. විශ්වවිද්‍යාල 19ක් තියෙනවා. එතකොට ගරු මූලාසනාරුවර මන්ත්‍රීතුමනි, මේ ආයතන වලින් කරන කාර්යභාරයත් එක්ක තමයි මේ රටේ අනාගතය තීන්දුව తీරණ වෙන්නේ. මේ රටේ සංවර්ධනය අපේ දරුවෝ අපේ තරුණ තරුණිය බලාපොරොත්තු වෙන ඒ දියුණුව මේ රටේ ඇති කරන්න පුළුවන් වෙන්නේ මේ ආයතනවල තියෙන කාර්යක්ෂමතාවයත් එක්ක. එහෙමනම් ගෙවුණු වසර 74 කාලය තුල ඒක සිද්ධ වුණාද නැද්ද කියන එක පිළිබඳව අපි හැමෝම දන්නවා. අමාත්‍යවරු පත් වුණා, රාජ්‍ය අමාත්‍යවරු පත් වුණා, සංස්ථා සභාපතිවරු පත් වුණා, දක්ෂ දෙපාර්තමේන්තු ප්‍රධානීන් පත් වුණා, උපදේශකවරු පත් වුණා, විශේෂඥයෝ පත් වුණා, මේ ඔක්කොම පත් වුණා, කුලපතිවරු පත් වුණා, විශ්වවිද්‍යාලවල පත් කළා, පත් වෙලා සිටියා. නමුත් ඒ වගේම ආණ්ඩුකාරවරු පත් කරා, දිස්ත්‍රික් සභාපතිවරු පත් කරා. මේ සියල්ල පත් කළත් වසර 77ක් ගෙවෙනවා. අද අපි දෙවන්ත ආර්ථික අර්බුදයකට ලක් වෙලා තියෙනවා. එහෙමනම් කොතනද මේ වැරද්ද තියෙන්නේ? එනිසා අපි විශ්වාස කරනවා මේ ව්‍යවස්ථාපිත මණ්ඩල ගත්තොත් මේවායේ අධීක්ෂණය සඳහා මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා අමාත්‍යවරු රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව ඒ විෂයන් වලට දක්ෂ මන්ත්‍රීවරු. මම අධිකරු ජනාධිපතිතුමාගෙනුත් ගරු අගමැතිතුමාගෙනුත් ඉල්ලීමක් කරනවා ඒ ඇයට මේ ව්‍යවස්ථාපිත මණ්ඩලවල වරප්‍රසාදවලින් තොරව යාන වාහන නොදී කිසිම අඩුගානේ කාර්යාලයක්වත් නොවී නොදී ඒ ඇයට මේ වගකීම් පැවරුවොත් මං හිතනවා මේවා ගොඩනගන්න පුළුවන් වෙයි කියලා මං විශ්වාස කරනවා. අපේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාලය අවුරුදු 5යි. මේ සියල්ල අපතේ යවන්න කාලය අපතේ යවන්නේ නැතුව මේ අපේ ගරු මන්ත්‍රීවරුන්ගෙන් වැඩක් ගන්න කටයුතු කරන්න කියන ඉල්ලීම කරනවා. මං හිතන්නේ ඒ නිපුණතාවය තියෙන ඒ හැකියාව තියෙන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විශාල පිරිසක් ඉන්නවා. ඒ හැමෝටම මේ අවස්ථාව දුන්නොත් මේ ආයතන ගොඩනගා ගැනීම සඳහා හැකියාව තියෙනවා. ඒ සඳහා කටයුතු කරන්න කියන ඉල්ලීම මම කරනවා. ඒ වගේම මේ ආයතන සම්බන්ධව කටයුතු කරන කාර්යක සභාවලට අපි අලුතෙන් නීති ගෙනල්ලා ඒවා ශක්තිමත් කළ යුතුයි. අපි දන්නවා කෝපාය කමිටුවට ආයතන 890ක් තියෙනවා. හැබැයි කතා කරනවා විගණනය කරනවා නමුත් ඒ එකක්වත් ක්‍රියාත්මක කරන්න තරම් බලයක් නීතිය තුල නැහැ. ඒ අය හැමදාම වැරදි කරනවා. ඒ නිසා අපි පාර්ලිමේන්තුව නීති හදන ස්ථානයේ හැටියට ආයතනයේ හැටියට අපි මේ කාර්යක සභාවලට බලය ලබා දීමේ කටයුත්තත් සිදු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. ඒ වගේම 2023 අයවැය ඇස්තමේන්තුව තුළ
ගරු මන්ත්‍රීතුමා තව විනාඩි දෙකක් කාලයක් තිබෙනවා.
සාධනීය කරුණු 17ක් අපි දකිනවා. මම එකින් එක විස්තර කරන්නේ නැහැ. ඒවට මුදල් යන්නේ නැහැ. ඒවා මේ රටේ කෘෂිකර්මාන්තයේ දියුණුවට, අධ්‍යාපනයේ දියුණුවට, කර්මාන්තංශයේ දියුණුවට, දරුවන්ගේ අනාගතය වෙනුවෙන් විශ්වවිද්‍යාලවල දියුණුවට කරුණු 17ක් පෙළගස්සලා තියෙනවා අතිගරු ජනාධිපතිතුමාගේ අයවැය කතාව තුළ. ඒ වෙනස අපි බහුගිය අයවැය ලේකනත් එක්ක සංසන්දනය කරද්දී විශාල වෙනසක් අපි එතන දකිනවා. මුදල් වියදම් කරන්නේ නැතුව විශාල වැඩ කොටසක් රටේ කරන්න පුළුවන්, සේවාවන් කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒක මේ අයවැය ලේකණින් අඳුනා ගැනීම පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම නව යෝජනා 30කට රුපියල් බිලියන 72ක් වෙන් කරලා තියෙනවා. නව යෝජනා 30කට රුපියල් බිලියන 72ක් වෙන් කරලා තියෙනවා. පොඩි මුදලක් තමයි ඇත්තටම වෙන් කරලා තියෙන්නේ. නමුත් අපිට 2023 අවුරුද්දේ මැද භාගයේ වෙනකොට මුදල් ලැබුණොත් අපි දන්නවා ඩොලර් බිලියන 5-6ක් හොයාගන්න විශාල උත්සාහයක් ආණ්ඩුවක් හැටියටත් ජනාධිපතිතුමත් ගන්නවා. සල්ලි ටිකක් හොයාගන්න පුළුවන් වුණොත් ඒ පරිපූර්ණ කස්තමේන්තු මගින් ඒ ආයතන ඒ මුදල් කරපු වැයශීෂ වලට මුදල් වෙන් කළා. මං හිතන්නේ ඒ කාර්යයන් අවසන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ නිසා ඒ යෝජනා පිළිබඳව අපි ඉතාමත්ම සතුටු වෙනවා. ඒ වගේම මම ඉල්ලීමක් කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, හැම අමාත්‍යංශයක්ම, හැම ව්‍යවස්ථාපිත මණ්ඩලයක්ම, හැම රාජ්‍ය ආයතනයක්ම අපි ඩොලර් හොයන වැඩපිළිවෙලට එකතු වෙන්නට ඕනේ. ඒ ගැන කල්පනාවකත් පෙර වසරවල අපි කාටවත් තිබෙන්නේ නැහැ. හැබැයි අවශ්‍යතාවය දැන් දැනිලා තියෙනවා. ඒ නිසා සෑම අමාත්‍යංශයක්ම ඒ සඳහා පෙළඹිලා, ඒ සඳහා නිෂ්පාදනාර්ථිකය, ඒ සඳහා කර්මාන්ත, ඒ සඳහා අවශ්‍ය මූලික පහසුකම් ලබා දීලා කටයුතු කළොත් අපිට මේ ඩොලර් හිඟයට උත්තරයක් ලබා දෙන්න පුළුවන් කියන එක මම හිතනවා. ඒ වගේම අපි පාර්ලිමේන්තුව හැටියට මේ සියලු කාරණාවල වගකීම් දරන කණ්ඩායම හැටියට අපි 225ම විවිධ කාරක සභාවල උපදේශක කාරක සභා එකතු වෙලා අපි මේ පිළිබඳව හොයලා බලලා මේ රට ගොඩනගන්න අවශ්‍ය කටයුතු කළ යුතුයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම මහ බැංකු අධිපතිතුමාගෙන් මම ඉල්ලීමක් කරනවා. ඇත්තටම විශාල බදු මුදලක් මේ වෙනකොට කර්මාන්ත ශේෂ්ත්‍රය ගෙනියන්න බැරි තරමට අය කරනවා. ඒ නිසා අද කර්මාන්ත වැටිලා ඒ අයට ජීවත් වෙන්න බෑ. ඒ අයගෙන් ජීවත් වෙන ඒ අහිංසක ඒ කර්මාන්තේ නියලලා ඉන්න සේවකයන්ට අද රැකියාව අහිමිලා. ඒ නිසා මේ බදු අය කිරීම මොනතරම් සාධාරණද කියන එක එතුමා දෙපාරක් හිතලා බලන්න ඕනේ. අපි තනි පුද්ගලෙක් මත මේ රටේ අනාගතය තීන්දුව වෙන්න ඉඩ දිය යුතු නෑ. මොකද අපි මේ පාර්ලිමේන්තුවේ අන්තිමට වග කියන්නේ. මගේ ඉස්සරහා ඉන්නවා කුමාර වෙල්ගම් මැතිතුමා. අපි ඔක්කොම ගුටි කපු අය. එතකොට යම් එක පුද්ගලෙක් එක වරදක් කරොත් ඒ පුද්ගලයා නිසා අපි සියලු දෙනාම ගුටි කනවද? නැත්නම් ඒ වරද වෙන්න නොදී අපි සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළා මේ බලය තියෙන පාර්ලිමේන්තුව තුළ අපි හරියට අවබෝධයෙන් කටයුතු කළා මේ රට ගොඩනගනවද නැද්ද කියන එක පස්සට නොදා අපි කටයුතු කළ යුතුයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා අපි අසුභවාදීව හිතන්නේ නැතුව එදා අවසාන අපි තව මාස 6-7ක් යනකොට අපිට ඩොලර් බිලියන 5-6ක් හොයාගෙන මේ රට සාමාන්‍ය තත්ත්වයට පත් කරගෙන මේ දුක් විඳින මිනිස්සුන්ගේ ඒ සෝසුසුම් වලට සිනහව සතුට ගෙන දෙන්න පුළුවන් යුගයක් උදා වෙයි කියලා බලාපොරොත්තුෙන් මගේ කතාව අවසන් කරනවා. බොහොම ස්තුතියි.
සුතුති ගරු මන්ත්‍රීතුමා. ගරු මොහමඩ් මුසම්මිල් මන්ත්‍රීතුමා, ඔබතුමාට නඩිය 8ක් කාලයක් තිබෙනවා.
නෙවෙයි 10ක් නේද?
නඩිය 8යි දාලා තියෙන්නේ. නඩිය 8 හරියටම දෙන්න.
ඈ?
නඩියට හරියටම දෙන්න ඔබතුමා කතා කරා.
නෑ ඒක මේ අපිට 10යි දුන්නේ. දැන්
පටන් ගන්න දැන්
විරුද්ධ නෑ ඉන්නේ මේක විරුද්ධ පක්ෂයේ දැන් අපි ස්වාධීන කණ්ඩායමක්නේ. ඒකට අපිට වෙලාව බෙදනවා. ඒ බෙද වෙලාව බෙදපු එකෙන් මටයි විරසුමන මන්ත්‍රීතුමාට විනාඩි 10 තියෙනවා. ඒක අඩු වෙන්න බෑ. අපි දෙන්නම කතා කළේ නෑ. ඒකයි මම මේ කියන්නේ.
ගරු මන්ත්‍රීතුමා විනාඩි 8 තමයි මට සපයලා තියෙන වර්තාව.
ඒ අපේ අඩුවක් නෙවෙයි. ඒක හරි ප්‍රශ්නයක් නේ.
ඒක මගේ අඩුවකුත් නෙවෙයි.
හරි. ගරු මූලාසනාවට මන්ත්‍රීතුමනි මේ අයවැය විවාදයේ ඇත්තටම අපි දෙපැත්තක් දකින්න ලැබුණා. අයවැය හොඳයි කියන පාර්ශවයයි අයවැය නරකයි කියන පාර්ශවයයි. හැබැයි මේ විවාදයේ ඇත්තටම අද මේ සමාජයේ මූණ දෙන අපේ ආර්ථිකයේ මූණ දෙන මූල්‍ය අර්බුදය ආර්ථික අර්බුදය සහ සමාජ අර්බුදයට ඇත්ත විසඳුමක් හම්බෙලා තියෙනවාද? ඒ පිළිබඳව විශාල සංවාදයක් මේ පාර්ලිමේන්තුව ඇතුළේ අපට දකින්න ලැබුණේ නැහැ. ඇත්ත වශයෙන්ම ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කළා. එතුමා ප්‍රකාශ කළේ එතුමා නිර්මාණය කරන්න යන්නේ සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමයක් කියලා. ඒ කියන්නේ 1977 නිර්මාණය කරපු විවෘත ආර්ථිකය අවුරුදු 45ක් ගත වෙද්දී සමාජය ආරක්ෂා කරලා නැහැ කියන එක පිළි අරගෙන තමයි මේක ඉදිරිපත් කළා තියෙන්නේ. ඒ නිසා අලුතෙන් හදන්න යන සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමය කියන්නේ අර පරණ විවෘත ආර්ථික ක්‍රමයේම තවත් නම දාපු ඉදිරි දිගුවක්. එහෙම නැත්නම් ඒක සම්පූර්ණ නොවුණු කොටස සම්පූර්ණ කරගැනීමේ දිගුවක් විදිහට තමයි අපට පේන්න තිබෙන්නේ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ ඉදිරිපත් කළා තිබෙන අයවැය මගින් සහ මේ ඉදිරිපත් කළා තියෙන වැඩපිළිවෙල මගින් කිසිසේත්ම මේ අද මූණ දෙන සමාජ ආර්ථික ගැටලු වලට විසඳුම් නොලැබෙන බව. දැන් අපි දැක්ක මේ විරුද්ධ පක්ෂයේ පැත්තෙනුත් විශේෂයෙන් හර්ෂද සිල්වා මැතිතුමා සහ තවත් කතිකයින් කතා කරද්දී ඔවුනුත් ඉදිරිපත් කරන්නේ මේ IMF එකට යන්න ඕනේ මේ වැඩපිළිවෙලම තමයි. ඔවුන්ට තියෙන ප්‍රශ්නේ තමයි ඒ වැඩපිළිවෙල කරන කණ්ඩායම පිළිබඳ ප්‍රශ්නේ. අපි නෙවෙයි කරන්නේ අනිත් අය කරන්නේ කියන ප්‍රශ්නේ. ඒ අය කරන විදිහේ වැරද්ද පිළිබඳ ප්‍රශ්නේ. හැබැයි මූලිකවම ගත්තොත් මේ වැඩපිළිවෙලට එකඟයි. ඒ නිසා ඉතා පැහැදිලි මේ හැම කතාවක් ඇතුළෙම එක්ක මේ වැඩපිළිවෙල කරන විදිහේ ප්‍රශ්නේ ඉස්මතු කරනවා මිසක් මේ වැඩපිළිවෙල මගින් මේ ඉදිරිපත් කරපු අයවැය මගින් එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරන ආර්ථික දර්ශනය මගින් මේ පවත්වාගෙන යන ආර්ථික මොඩලය මගින් මේ ප්‍රශ්නේ විසඳන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ ඒ කවුරුත් කතා කරන්නේ නැහැ. අපි මතු කරන්නේ මේ ප්‍රශ්නේ. අපි කියනවා මේ පවත්වාගෙන යන මොඩලෙන් මේ ඉදිරිපත් කරන දර්ශනයෙන් මේ ඉදිරිපත් කරන වැඩපිළිවෙලෙන් මේ අර්බුදයට විසඳුමක් ලැබෙන්නේ නැහැ කියන කතාවම පැහැදිලි. විශේෂයෙන්ම අපි දැක්කා මේ අයවැය ඇතුලේ ගරු මුදල් ඇමැතිතුමා ලෝකේ බොහෝ වෙනස්කම් සිද්ධ වෙමින් පවතිනවා. එතුමා ජාත්‍යන්තරය පිළිබඳ ඉතා හොඳ අවබෝධයක් තියෙන නායකයෙක්. නමුත් අයවැය ඇතුලේ ජාත්‍යන්තර ආර්ථික සහ මූල්‍ය අර්බුදයන් අද ඇති වෙලා තියෙන ලෝක තත්ත්වයන් සහ ඒ තත්ත්වයන්ට ශ්‍රී ලංකාව මුහුණ දෙන්නේ කොහොමද කියලා එක වචනයක්වත් අපිට දකින්න හම්බුනේ නැහැ. විශේෂයෙන් අපි දන්නවා අද මේ ආසියාව රුසියාව සහ යුක්‍රේනයේ යුද ගැටුමත් එක්ක ශාල ලෝක ආර්ථික අර්බුදය, මූල්‍ය අර්බුදය සහ ආහාර අර්බුදය මේ සියල්ල ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ අස්සේ අපට දකින්න තියෙන ධනාත්මක ලකුණක් තිබෙනවා. ලෝකයේ විශේෂයෙන් රුසියාවත්, ඊට පස්සේ මධ්‍යම ආසියාවත්, අනිත් පැත්තෙන් ඉන්දු පැසිෆික් කලාපයත් ලෝකයේ ශීඝ්‍ර ආර්ථික සංවර්ධනයක් අත්පත් කරගමින් තිබෙනවා. ලොව ඊළඟ සියවස ඉන්දු සාගර කලාපය මූලික කරගත් සියවසක් කියන එක අද ආර්ථික විද්‍යාඥයන්ගේ මතය බවට පත් වෙලා තිබෙනවා. විශේෂයෙන් චීනය, ජපානය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, තායිලන්තය, දකුණු ආසියාව, දකුණු කොරියාව වැනි ආර්ථික දැවැන්තීන්, වියට්නාමය වගේ ආර්ථික දැවැන්තීන් අද මේ කලාපය නියෝජනය කරනවා. එනිසා මේ අපි මේ අයවැය අපිට කොහෙවත් කතා වෙලා නැහැ. අපි කොතනද මේ අපි පදනම් වෙන්නේ, අපේ ඉලක්ක කරගන්නේ කොතනද? දැන් අපි දන්නවා මේ එන අර්බුදයත් එක්ක යුරෝපා සමාජයේ මිලදී ගැනීමේ හැකියාව අඩුවීමත් එක්ක, මේ ඇතිවන අර්බුදයත් එක්ක අපේ අපනයනයන් වැඩිපුර කරන්නේ යුරෝපයට. එහෙනම් ඒ එතන එන ප්‍රශ්නෙට අපි මුහුණ දෙන්නේ කොහොමද? ඒ පිළිබඳව ලොකු සංවාදයක් නැහැ. ඒ හැර මතු පිටින් ජනප්‍රිය වෙන දේවල් අතපත ගාමින් තමයි අයවැය ගිහිල්ලා තියෙන්නේ. අපි පොඩි කාලේ මතකයි අපේ ගමේ බේකරිය තිබ්බ කජු කේක් කියලා. ඒ කජු කේක් වල ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි තියෙන්නේ සාමාන්‍ය කේක් එක උඩ කජු කෑල්ලක් තියලා තියෙනවා. මේකත් එහෙම තමයි අයවැය. සාමාන්‍ය මෙතෙක් කාලයක් ඉදිරිපත් කරපු අයවැයේ එක නමක් දෙකක් නිකන් සමාජ ආරක්ෂණ විවෘත ආර්ථික ක්‍රමය කියලා හඳුන්වලා දීලා තිබුණා. සා අපි දකින්නේ නැහැ මේක විසඳුමක් ලැබෙයි කියලා. ඒ නිසා අපි උත්තර ලංකා සභාවේ විදියට පෞගේ දාස්සල අපේ පවත්වපු මහජන සමුළුවේ අපි ආණ්ඩුවට ඉටු කිරීම සඳහා වූ වගකීම් කොන්දේසි මාලාවක් අපි ඒ සමුළුවේ ඉදිරිපත් කළා. ඒකදී අපි දකිනවා ගරු මුලාසනාවට මන්ත්‍රීතුමනි, මේක අපිට ඕනේ නැහැ. අපි දකින්නේ ආණ්ඩුව මේ ඉදිරිපත් කරපු වැඩපිළිවෙලෙන් මේ ප්‍රශ්නේ විසඳුමක් හම්බෙයි කියලා. නමුත් මේ ප්‍රශ්නේ ගැඹුරින් දකුණ කණ්ඩායමක් විදියට, මේ ප්‍රශ්නේ අවබෝධ කරගත්ත මන්ත්‍රීවරු විදියට අපට වගකීමක් තියෙනවා මේ රට විනාශ තලයට යන එක වළක්වන්න. රට ආපදාවකට වැටිලා රට සම්පූර්ණයෙන්ම මානව ආපදා තත්ත්වයකට පත්වීම වැළැක්වීමට අපට වගකීමක් තියෙනවා. ඒ නිසා අපි කල්පනා කළා එවැනි තත්ත්වයකට යන එක වළක්වීම සඳහා යම් කොන්දේසි මාලාවක් ඉදිරිපත් කළ යුතුයි කියලා. ඒ වගේම අපි දකිනවා ආපදා අධිකාරජ්‍යවාදී
අවසන් විනාඩි දෙක,
8:02 ඒ නිසා අපි දකිනවා මේ ආපදා අධිකාරජ්‍යවාදී, ඒ කියන්නේ ආපදාව යොදා ගනිමින් අධිකාරජ්‍යවාදීන් කරන මැදිහත් වීම, ඒක නැවැත්වා ගැනීම සඳහා වගකීමක් අපිට තියෙනවා. ඒ නිසා තමයි අපි මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්නේ. ඒක යටතේ අපි වහාම ආණ්ඩුවට කියන්නේ වහාම විදේශ විනිමය පනත සංශෝධනය කරන්න. මොකද දැන් ආණ්ඩුව IMF එක මගින් අවුරුදු 7කටම ගන්නේ ඩොලර් බිලියන 2.9යි අවුරුදු 7කටම. හැබැයි අපේ විදේශ විනිමය පනත සංශෝධනය කිරීම කරන්නේ නැතුව විදේශ විනිමය ඕනතරම් පිටකටට අරගෙන යන්න අවස්ථාව දීලා, දැන් අපි පෞගිය මාස 6 තුල විතරක් මම මේ තොරතුරු ලබා ගත්තා. පෞගිය මාස 6 විතරක් අපේ අපනයන වල වටිනාකම ගරු මූලාසනවඩ මන්ත්‍රීතුමනි ඩොලර් මිලියන 6731.8ක් ඩොලර් මිලියන 6731.8ක් අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් මාසයේ දක්වා. එතකොට අපි අවුරුදු 4ක්ම IMF එකෙන් බලාපොරොත්තු වෙන්නේ ඩොලර් මිලියන 2.9යි. අපි මේකෙන් 150ක් නැවත ලංකාවට ගෙන්න ගත්ත නම් ඩොලර් බිලියන 3.5කට වැඩිය තියෙනවා. අපි අවුරුද්දකටම මේ වගේ, කියන්නේ මේකෙන් 125ක් ගෙන්න ගත්තා නම්, එහෙම නැත්නම් අවුරුද්දකට 10 ගානේ ගෙන්න ගත්තා නම් ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් දෙන මුදල් වලට වැඩි ප්‍රමාණයක් විදේශ විනිමය පනත සංශෝධනය කර ගැනීමෙන් පමණක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. ඒ නිසා අපි හිතනවා ආණ්ඩුව මේ පිළිබඳව වහාම අවධානය යොමු කරන්න ඕනේ. ඩොලර් කොච්චර එකතු කරන්න හැදුවත් දැන් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කළත් ඩොලර් බිලියන 3ක්නේ මුදල් ඇමතුමා එකතු කරගන්න යන්නේ. එහෙනම් විදේශ විනිමය පනත සංශෝධනය කරලා මේ රාජ්‍ය ආයතන ටික ලාභ ලබන රාජ්‍ය ආයතන ටික ආරක්ෂා කරගෙන ඒ මුදල් එකතු කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට අවශ්‍ය පියවර ගන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඒ වගේම
අපි මේ යෝජනා ඇතුළේ ඉතා පැහැදිලිව සඳහන් කරලා තිබෙනවා අඩු ආදායම් ලාභීන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කරන්න. ඒ ආරක්ෂා කරන්න දැන් තියෙන උද්දමනය පිළිබඳව සලකලා බලලා හරියට ඒ ජීවන ඔවුන්ට ලැබිය යුතු සහන පිළිබඳව නැවත සමීක්ෂණයක් කරන්න. එහෙම නැත්නම් රුපියල් 5000ක් දෙන්නම් රුපියල් 7000ක් දෙන්නම් කියලා ඒ පවුල් ජීවත් කරන්න බෑ. ඒ වගේම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සැපයුම් ජාලය පවත්වාගෙන යාම සහ මිල ස්ථායීතාවය සහතික කරගන්න ඕනේ. ඒ වගේම දේශීය නිෂ්පාදන පද්ධතිය බිඳ වැටීම වළක්වා ගැනීම සහ ආරක්ෂා කර ගැනීම කරන්න ඕනේ.
අවසන් කරනවා
මහත්මයා. මම අවසන් කරනවා. විශේෂයෙන්ම මහත්මයා ගරු මූලාශ්‍රවල මන්ත්‍රීතුමනි මේ පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. අපි රටක් විදියට නැගිටිනවා නම් අපට අත්‍යවශ්‍යම දේ තමයි දේශීය නිෂ්පාදකයා කර්මාන්තකරුවව ආරක්ෂා කරගන්න එක. ඒක ආරක්ෂා කර නොගෙන ඔවුන්ට 140කට 50කට පොලියකට බැංකු ණය අරගෙන නම් ඔවුන්ට ව්‍යාපාර කරන්න කියන්නේ අපිට මේ රට ගොඩ ගන්න බෑ. අපි අපනයනයන් දියුණු කරන දේශීය කර්මාන්ත ජාලය ශක්තිමත් කර ගැනීමෙන් පමණයි අපිට ජපානයේ දකුණු කොරියාව වගේ නැගිටින්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා ලෝකයේ චීනය, ජපානය, දකුණු කොරියාව, වියට්නාමයේ දියුණු වුණු හැම රටක්ම තමන්ගේ රටේ නිෂ්පාදන ශක්තිමත් කර ගැනීමෙන් තමයි නැගිට්ටේ. ඒ නිසා අපි හිතනවා ඔවුන් කෙරෙහි මේ ආයවැයේ අපි දකින්නේ සාධනීයව ඔවුන් කෙරෙහි බලලා තියෙනවා. ඒක අපේ ආර්ථික කේන්ද්‍රයක් විදිහට දැකමින් බලලා තියෙනවා කියලා අපි දකින්නේ. එනිසා අපි හිතනවා ඔවුන් කරේ වඩා වැඩි මෙදියක් වීමක් කරමින් බැංකු පද්ධතියට වහාම ආණ්ඩුව ප්‍රතිපත්තියක් හදයි කියලා මේ කුඩා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා. ඒ වගේම ගරුව මූලාසනාවට මන්තුමනි මගේ කතාවේ ඉදිරි දිගුවක් විදිහට මේ අපේ වැඩපිළිවෙල හැන්සාඩ් ගත කරන්න කියලා මම ඔබතුමාගෙන් ඉල්ලා හිටිනවා.
ස්තුතියි ඔබතුමාගේ ඉල්ලීම් දෙන්න. ස්තුතියි ගරු මන්ත්‍රීතුමා.